ප්‍රශ්න අංක 41 ගරු බුද්ධිගවත්තේ මහත්මයා වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතා මහත්මයාගෙන් ඇසීමට
ගරු නියෝජ්‍ය කතානායක ප්‍රශ්න අංක 41 වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතා අමාත්‍යතුමාගෙන් මම ප්‍රශ්න
අහනවා. අයන්න එක දැනට පවතින බුද්ධිමය දේපළ නීතිය සංශෝධනය කිරීමට පමණක් කටයුතු කර ඇති අතර නව බුද්ධිමය දේපළ නීති සම්පාදනය සඳහා කටයුතු කර නැත. ඒ වගේම අයන්න දෙක 2003 අංක 36 දරන දැනට බලාත්මක බුද්ධිමය දේපළ පනත සංශෝධනය කිරීමට පහත පරිදි කටයුතු කර ඇත. 1/2022/16 වන දින 2022 අංක 8 දරන භූගෝලීය දර්ශන ලියාපදිංචි කිරීම සඳහා පහසුකම් සැපීමට අදාළ විවිධයන් ඇතුළත් කිරීම. 2/2021 අංක 8 දරන සංශෝධන පනත මගින් දුෂ්‍යාබාධිත හෝ වෙනත් දුබලතාවයන් සහිත පුද්ගලයන්ට මුද්‍රිත කෘති සඳහා ප්‍රවේශ වීම පිළිබඳ සහ ඒ අනුව ප්‍රකාශන හිමිකම් සම්බන්ධයෙන් බලපවතුන් ලබන විධිවිධාන සංශෝධනය 2021/1/18 දින ඇතුළත් කිරීම. 3. මැඩ්‍රිඩ් සංවිධාන පත්‍රයේ යටතේ ගොනු කරන දේශීය හා විදේශීය අයදුම්පත් මගින් සහ විදේශීය ආයෝජන ප්‍රවර්ධනය මගින් ජාතික ආදායම සංවර්ධනය සඳහා දායක විය හැකි වන ලෙස මූලික පනතට අදාළව සිදුකරන ලද සංශෝධන ඇතුළත් කෙටුම්පත් දැනටමත් නීති කෙටුම්පත් සම්පාදක වෙත යොමු කර ඇත. ඒ වගේම 3 වැනි ප්‍රශ්නය ආයන්නේ නිර්මාණකරුවන්ට අත්වන වාසි සහ ආරක්ෂාව වෙනුවෙන් වශයෙන් ඇමුණුම් 1 දක්වලා තියෙන එක දීර්ඝ ඇමුණුමක්, ඒ නිසා ඇමුණුම තියෙනවා. ඒ වගේම ආයන්න 1 සංඛ්‍යාත්මක දත්ත වාර්තා බුද්ධිමය දේපළ කාර්යාලයේ සතුව නොමැති අතර දැනට පවත්නා 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනතට අනුව බුද්ධිමය දේපළ අවභාවිතා කිරීම සම්බන්ධයෙන් සිවිල් හා අපරාධ වගකීම් බලාත්මක කිරීම සඳහා බලතල බුද්ධිමය දේපළ අධ්‍යක්ෂ ජෙනරාල් වෙත පවරා දී නොමැත. එසේ වුවද බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරියේ පැවති නඩුකර සඳහා සාක්ෂිකරුවෙකු වශයෙන් පමණක් බුද්ධිමය දේපළ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නම් කරු ලබයි. ඒ වගේම සිවිල් නඩුකර සඳහා කොළඹ මහාධිකරණයේ පැවරණ බුද්ධිමය දේපළ විෂයට අදාළ නඩුකරවලදී දෙවන වගඋත්තරකරු ලෙස ලේඛන හා නිරීක්ෂණ සැපීම් සඳහා බුද්ධිමය දේපළ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නම් කරනු ලබයි. බුද්ධිමය දේපළ අධ්‍යක්ෂ ජෙනරාල් වෙනුවෙන් ගරු නීතිපතිවරයා අධිකරණයේ පෙනී සිටිනු ලබයි. 1/2/90 පැන නොනගී ඈ අදාළ නොවේ.
ගරු කථානායකතුමනි, ඔබතුමාගේ කන්ටත් පොඩ්ඩක් මේ වැනි දැම වගේ ඇති. උදේ ඉඳලා දෝස් මුරා අහද්දී මන්ත්‍රීවරයාත් විශේෂ භාර ඇමතිවරයාත් ප්‍රශ්න අසමින් පිළිතුරු දෙන සිද්ධි එකක් දෙකක් හරි මේ ප්‍රශ්න 50 තියෙන එක ගැන මම ඇමතිතුමාට සුවඳ දෙනවා. අනිකුත් ඇමතිවරුන්ටත් පූර්වාදර්ශයක් දෙමින් නවක මන්ත්‍රීවරයෙක් විදිහට මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා නවක ඇමතිවරයෙක් විදිහට දෙවෙනි පෙළේ ඉන්න ගමන් මේ ආදර්ශය දීලා මේකට අද පිළිතුරු දීම ගැන. හැබැයි ඇමතිතුමනි, බුද්ධිමය දේපළ කාර්යාංශය මම ඒ තුලත් නියෝජ්‍ය අමාත්‍යවරයා විදිහට කෙටි කාලයක් හිටපු හින්දා මේක ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ ගෝචර ඥාණයෙන්මයි කියන්නේ. මේ අරයා මෙයා කියපු කතාවක් නෙවෙයි. ප්‍රශ්න දෙකක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ ඔබතුමාගේ අවධානය මම යොමු කරමින් අහන්නේ, මෙතන යම් කණ්ඩායමක් සූදානම් වෙලා ඉන්නවා, නිල වශයෙන් නෙවෙයි නොනිල වශයෙන්. මම ගෙනිච්චනම් නව නිර්මාණයක් අරගෙන, දැන් මම නව නිර්මාණය හදන්න දක්ෂෙක් බව ඇත්ත. නමුත් එතන තියෙන අයදුම් පත්‍ර සහ ඒ දේවල් පුරවන්න මම දක්ෂෙක් නොවෙන්න පුළුවන්. මොකද නික උදාහරණයකට හිතන්නකෝ, මම පාසල් ගියපු නැති කෙනෙක්. උදාහරණයකට මම මේ ගන්නේ, මම නව නිර්මාණයක් කරන්න දන්නවා මගේ දැනුම අනුව. හැබැයි මට එතන තියෙන ලිපි ලේඛන පුරවන්න බෑ. එතකොට එතන කණ්ඩායමක් ඉන්නවා, මේ ටික මේ විදියට මේ සෙටප් එකට හදලා දෙන්න, ඒක හදාගන්න කියලා එළියේ සමහරුන්ගේ ටෙලිෆෝන් අංක දෙනවා. එතකොට එතනින්ම ඒ සෙට් කරලා දුන්නම ඒකට ඒගොල්ලන්ට ගතමනාවක් ලැබෙනවා. එතකොට එළියට ගිහිල්ලා දැන් අර ලිපි ලේඛන හදාගෙන ආපුවාම ඒන දවස වෙනකොට මෙයාගේ අර කොන්සෙප්ට් පේපර් එක සමාජලාවට වෙන රටකට විකුණලා. මේක හරි නරක තත්ත්වයක්. මේ නව නිර්මාණකරුවා කියන්නේ බුද්ධිමය දේපළ කියන්නේ එක පැත්තකින් අපේ ජාතික උරුමයක්, අපේ අභිමානයේ සංකේතයක්, ඉතා වටිනා දෙයක්. ඉතින් ඒ නිසා මම ඇත්තටම නියෝජ්‍ය අමාත්‍ය වෙලා උතර බලන්න යන දවසට යන්න හිටියේ සඳුදා. ඊට කලින් සිකුරාදා තමයි අර ඔක්තෝබර් 26 අගමැති මාරු වෙන දේ වුණේ. ඒ නිසා යන්න බැරුණා. මම කෙනෙක් යවලා උපාය දූතෙක් යවලා කැමරා ෆෝන් එක මේ කියන්නේ කැමරාවක් තියෙන මේ මේ පෑනක් එක මම ඒතර වීඩියෝ එකක් අරන් තමයි යන්න හිටියේ. නමුත් ඊට කලින් අර ආණ්ඩු වෙනස වුණා. ඊන් පස්සේ බුද්ධිමය කාර්යාංශ වෙන අමාත්‍යංශයකට ගියා. ඒ නිසා මට ඒක කරන්න බැරි වුණා. එතන එක 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 නිලධාරියෙක් දුරකථනයෙන් අර දුරකථනයේ තියෙන කාඩ් සෙල්ලම් කරන ගේම් එකක් ඒ ගේම් එක ගහ තමයි අරට උත්තර දෙන්නේ. ඒ සියල්ල අර වීඩියෝ වෙලා තිබුණා. ඉතින් ඒ නිසා මම ඔබතුමාට කියනවා මේ මේ තැන හොර ගුහාවක් බවට පත් වෙලා තියෙනවා. කරුණාකරලා අනික් ඔබතුමාගේ සියලු අමාත්‍යංශ එක මිටකට ගත්තත් මේක තව මිටකට ගන්න පුළුවන් තරම් වටිනා තැනක්. ඒ නිසා මේ පිළිබඳව එතන නිලධාරීන් දෙන දේවල් කියවන්නවත් දෙන්න එපා. මේ මම ඔබතුමාට කියන්නේ ඔබතුමාම විශේෂ කණ්ඩායමක් යොදලා යම්කිසි මට්ටමකින් මෙතන යලි රීස්ට්‍රක්චර් කරන්නත් අවශ්‍ය අනපනත් ගේන්නත් මැදිහත් වීමක් කරන්න පුළුවන්ද? මගේ පළවෙනි ප්‍රශ්නේ.
ඇත්තටම ඔබතුමා කියපු එක හරි. මොකද හේතුව ඔබතුමා බුද්ධිමය දේපල ගැන කතා කරා වගේම මේ රටේ සෑම ආයතනයක් ගැනම තියෙන්නේ ඔයගේ ප්‍රතිරූපයක්. විශේෂයෙන්ම ඒවලට හදියන්න තරවුකාරව සහ අවශ්‍ය කරන ඒ පහසුකම් ලබා දෙන අය ඇත්තර වශයෙන්ම හැමතැනම ඇතිවෙත. උදාහරණයක් ගත්තොත් ID කාඩ් එක හදන්න ගියොත්, උදාහරණයක් ගත්තොත් පාස්පෝර්ට් එක හදන්න ගියොත් මේක ඒ කාලේ ඉඳලම තිබ්බ ක්‍රමයක්. මං හිතන්නේ මේක ඊටත් වැඩිය විශේෂ ආයතනයක්. මේකේ සම්පූර්ණ තියෙන්නේ ඉතාමත් ඉහළ බුද්ධිමය කටයුතු සඳහා පාවිච්චි කරන ක්‍රමවේදයක් නිසා මේක තවත් මං හිතන්නේ බැරෑරුම් වෙලා ඇති. ඒ වගේම ওই තරවුකාර මට්ටමේ ඉතරක් නෙමේ මේක විශේෂයෙන්ම මේවට සම්බන්ධ ආයතන විශාල වශයෙන් තමන්ගේ ඒකාධිකාරය පවත්වාගෙන තමයි මේ සම්බන්ධව කටයුතු කරන්නේ. ඒ නිසා සාමාන්‍ය පුජ්‍යලයකට අර ඔබතුමා කිව්වාගේ මේකට ඇවිල්ලා ඒ සාමාන්‍ය තත්ත්වෙ වැඩක් කරගන්න තියෙන අවස්ථාව අඩු වෙලා තියෙනවා කියන එක අපි පිළිගන්නවා. ඒ වගේම තමයි අපිට මේවට දෙන්න විසඳුම් විදිහට මම ඒ අයට කිව්වේ විශේෂයෙන්ම අපි මේවා ඔන්ලයින් සරහා මේ වැඩපිළිවෙලක් අපි කටයුතු කරන්න ඕන. හැබැයි අපි ඒ වාගේ දේවල් වලට ගියොත් මේක අඩු කරගන්න පුළුවන්. හැබැයි අපි ඔන්ලයින් ගැන කතා කරත් මම මේ අමාත්‍යංශය බාර ගන්න ඉස්සෙල්ලා ඔය ආයතනේ නෙමෙයි වෙනත් ආයතන ඒ ළඟම තියෙන ආයතනයකට මම මගේ කම්පැනියක් රෙජිස්ටර් කරගන්න ගියාම අපි ඔන්ලයින් හරහා කරන්න පුළුවන් කිව්වම ඔන්ලයින් හරහා කරන්න ගිහිල්ලා මම මාස 6ක් ඔන්ලයින් හරහා ඒකට උත්සාහ කරා. එතකොට එක එක වැරදි කියලා ආපහු වෙව්වා. හැබැයි ඊට පස්සේ එයා එතන මේක නිලධාරියෙක් මගේ කාර්යාලයට කතා කරලා කියනවා ඔයාලගේ එක රිජෙක්ට් වෙනවා මාස 6ක්. මේක අපිට පුළුවන් හරියට කරගන්න කරලා දෙන්න පුළුවන්. ඒ නිසා අපි කියන විදිහට කරලා දුන්නොත් මේක ඔන්ලයින් එක හරහා මේක කරගන්න පුළුවන් කියලා. ඒ නිසා මේ වගේ ඉතින් අපි වෙනත් ක්‍රමයකින් ඒක කරගත්තා. ඒ අය සම්බන්ධ කරලා. මේක තමයි ඇත්ත කතාව. ඉතින් මේක අපි නැති කරගන්න අපි සියලු දෙනා මේ පක්ෂ විපක්ෂ සියලු දෙනා මේකට සම්බන්ධ වෙන්න ඕන. විශේෂයෙන් මම ඔබතුමා එකඟයි. අපි ඒ නිසා මේක මම උපදෙස් දීලා තියෙන ඔන්ලයින් ගත මාර්ගස්ත්‍ර ක්‍රමයට මේක යන්න කියන එක. ඒ වගේම අපි පුජ්‍යලව දැනුවත් කරන්නත් ඕන. ඒ වගේම මේ වලට විරුද්ධව නීති ක්‍රියාත්මක ක්‍රීම් කරන්නත් ඕන. හැබැයි එහෙම තියෙද්දි හැබැයි එකක් තියෙනවා මේ ආයතනයේ ගරු මන්ත්‍රීතුමා හොඳම ගිනුම් කරන සහ එකවුන්ට්ස් පවත්වාගෙන යෑම රන් ගෝල්ඩ් අවෝඩ් එක හම්බෙලා තියෙනවා මේ අවුරුද්දේ. එතකොට 2022 බෙස්ට් ඇනුවල් රිපෝර්ට් ඇන් එකවුන්ට්ස් අවෝඩ් ෆෝ පබ්ලික් සෙක්ටර් 2020-22 ආයතනයේ එහෙම ඒවත් හම්බෙලා තියෙනවා. ඒ වගේම මම දන්නේ ඒ එකවුන්ට්ස් පැත්ත හොඳ ඇති. නමුත් අර ජනතාවට සේවය කරන පැත්තේදී යම් යම් අඩුවීම් තියෙනවා.
දෙවනි මේ දැන් එකවුන්ට්ස් පැත්ත නම් පැකේජ් දාලා ඒව මේව කරලා කරගන්න පුළුවන්. දැන් ඔය සමහර වෙලාවට බුදුසරණයි දේවීපීඨයි කියලා ගහපු ලොරි ඇතුලේ හරක්පුත් අරන් යනවා. ඒ වගේම තමයි සමහරලාට ගමේ කසිප්පු පෙරණ මිනිහා සාමදාන විශ්වකාර දේශබන්ධු දේශමාන්‍ය සම්මානත් ගන්නවා. ඉතින් ඒ වගේ එකක් මම
දැක්කා. ගරු මන්තුමා දෙවනි ප්‍රශ්නේ අහුණා නම් හොඳයි.
ඔව් දෙවනි ප්‍රශ්නේ අහන්න.
ඉතින් කෙටියෙන් අහන්න කෙටියෙන්.
දෙවනි ප්‍රශ්නේ ඉතා කෙටි දැන් තව ප්‍රශ්න 9යි තියෙන්නේ. ඉතින් පොඩ්ඩක් මේක ලාස්ට් ප්‍රශ්නේ අහන්න ඕන. ඔතන තේරෙන්නේ
නෑ නෑ කතා පවත්වනකොට වඩා ප්‍රශ්නේ අහන්නේ කොහොඳයි.
කතා පවත්වන්නේ නෑ. අනිතක දැන් කතා නැග තුනේ ඔබතුමාට තේරෙනවා ඇති මේ අහන මේ බුද්ධිමය දේපල පිළිබඳ කාරණේ හරි වැදගත් නිසානේ. මම ඔබතුමාට දෙවනි ප්‍රශ්නේ යොමු කරනවා. වෛද්‍ය සරත් විමල සූරිය. ඔහු මාතර ප්‍රදේශයේ වෛද්‍යවරයෙක්. ඔහු වැඩ කරේ හමුදාවේ. ඔහු නව නිර්මාණ ගණනාවක් කරා. ඔහු හැදුවා දුම්රිය ගේට්ටුව දුම්රිය කිලෝමීටර් ගානක් දුර එනකොට ඉබේ වැහෙන මේ වයර්ලස් ගේට්ටුවක්. අන්තිමට ඔහුට ඒකට අදාළ සහයෝගය ලබා ගන්න බැරි වුණාම ඔහු කරේ ස්වාමින් වහන්සේලා ගෙනල්ලා වලක් හාරලා පාංශුකූලේ දීලා අර දුම්රිය ගේට්ටුව වල දැම්මා. ඊළඟට නුවර ප්‍රදේශයේ විකුම්, මම මේ විකුම් හැදුවා මං හිතන්නේ හෙලිකොප්ටර් යානයක්. ඔහුට ඒක ඉදිරියට ගෙනියන්න බැරුණා. අන්තිමට ඒක කෑලි ගැලෙව්වා. මම මේ පිළිබඳව එතකොට සීතරම පොළ මැතිණි යටතේ ඔබතුමාගේ ඔය ආයතනයේ තිබුණේ. ආපුවාම එතුමිය කිව්වා මාසයක් ඇතුළත විකුම්ට සාධාරණයක් කරනවා කියලා. මම මේ සිද්ධි දෙකක් කියන්නේ. ඒ වගේම ඔය මේ සරත් විමලසූරිය වෛද්‍ය සමර විමලසූරිය හදපු නව නිර්මාණ ගණනාවක් අවසානයේ ඔහු කුඩුපට්ටම් කළා දැම්මා, විනාශ කළා දැම්මා. හේතුව ඒ වේදනාව නිසා. සා මම හිතනවා මේකේ ප්‍රවේශය වෙනස් වෙන්න ඕනේ. මේකේ ක්‍රමවේදය වෙනස් වෙන්න ඕනේ. තොරතුරු දැන් ඔබතුමා කියන ඔන්ලයින් සිස්ටම් එකට යනවට අමතරව ඔබතුමා විශේෂයෙන්ම එතන මං හිතන්නේ පැමිණිලි පෙට්ටියක් තියන්න පුළුවන් නම් හොඳයි. ඒකේ අතට ඔබතුමා ගාව තියාගෙන නිලධාරීකවල ඒකේ තියෙන පැමිණිලි ගෙන්න ගන්න පරීක්ෂා කරන්න. ඊට අමතරව තව ක්‍රමවේදයක් හදන්න ඔබතුමාගේ අමාත්‍යංශයට පැමිණිලි කරන්න පුළුවන් ක්‍රමවේදයක්. එතන ඒක ඒ නම්බර දෙන්න දීලා මෙහෙමයිදී මේ යෝජනා වැඩි කියන්නේ මේකයි. මේ නව නිර්මාණ ගැන මේ මොලේ දිගපල්ලා තියෙන අයට තමයි මේක තේරෙන්නේ. අනිත් අයට මේක තේරෙන්නේ නැහැ. අනිත් අයට මේක නිකන් මේ ලතින් කියනවා වගේ තේරෙනවා. ඇති ඒක මට කරන්න දෙයක් නැහැ. සා මොලේ දිගපල්ලා තියෙන අයට මේක තේරෙනවා. මුලසනේ ඉන්න නියෝජක කතානායකතුමාට තේරෙනවා. මේක අහන් ඉන්න නිලධාරීන්ට තේරෙනවා. මේ නව නිර්මාණ උඩ තමයි රටක් දුවන්නේ. ඔබතුමා අද වාඩි වෙලා ඉන්න, මං වාඩිලා ඉන්න මේ පුටුව ඇවිල්ලා තියෙන්නේ රළු ගල් ගෙඩියක් උඩ වාඩි වෙච්ච මේ අපි දඩයන් යුගේ අපේ පුරගාමි. ඉතින් එතන ඉඳලා මේ නිර්මාණශීලීත්වයේ ප්‍රතිඵලය මේ ලෝකේ සියල්ලම යන්නේ නිර්මාණශීලීත්වයේ මත, නව නිර්මාණ මත. ඒ නිසා මේ සඳහා ක්‍රමවේදයක් යොදවන්න කියලා ජාතිය නාමයෙන් රටේ අනාගතය වෙනුවෙන් ඉල්ලන ගමන් පාසල් තුළ මේ නව නිර්මාණකරුවන් පාසලේ සිටම ගොඩනගන්න යම්කිසි ක්‍රියාමාර්ගයක් පාසල් විශ්වවිද්‍යාල තෘතික අධ්‍යාපන ආයතන මට්ටමේ සිට ඒ තියෙන විවිධ ක්ලබ්ස් ඒ වගේ දේවල් හදලා තිබුණා. හැබැයි ඒක පවතින්නේ නැහැ. සා මේ මෙන්න මේ කාරණා සම්බන්ධයෙන් මැදිහත් වෙන්න පුළුවන්. ඔබතුමා මේ වෙනුවෙන්ම කැඳවනවා උපදේශක කාර්ය සභාවක්. ඒකටත් අපි ගෙනලා ඇස්ති. මේ අදහස් ටික එතන ඇවිල්ලා දීර්ඝ වශයෙන් කතා කරන්නත් සූදානම්. සම මෙන්න මේ පාසල් මට්ටමේ කටයුත්තත් අන්න අර මම සඳහන් කරපු මේ නව නිර්මාණකරුවන් මන්දකාමී වෙන තත්ත්වය, වල දාලා බාංශු කූල දෙන මේ තත්ත්වය නැති කරන්නත් මොකද ගන්න පුළුවන්
ක්‍රියාමාර්ග.
විශේෂයෙන්ම ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමා කියපු ඒ වැඩපිළිවෙල විශේෂයෙන්ම මේ බුද්ධිමය දේපල පිළිබඳ මේ පනත් ඒ වගේ තියෙන වගේම ඒ සම්බන්ධව කටයුතු කරද්දී මේක පාසල් දරුවන් ඉදලා පටන් ගන්න ඕන දෙයක්. විශේෂයෙන්ම මේක පහුගිය කාලයක ඉදලා තිබ්බා. නමුත් මේක ඇන හිටලා තිබ්බා. නමුත් මම උපදෙස් දීලා තියෙනවා පාරිභෝගික අධිකාරියට, විශේෂයෙන්ම පාරිභෝගිකයේ දරුවෙක් පටන් ගන්නේ කුඩා ළමා කාලේ ඉඳලා තමයි එයා පාරිභෝගිකයෙක් වෙන්නේ. ඒත් එයාටත් විශාල දැනුමක් අවශ්‍ය වෙනවා මේ සමාජයට එද්දී පාරිභෝගිකයෙක් වීම සම්බන්ධව. ඒ වගේම බුද්ධිමය සම්බන්ධ දේපළ සම්බන්ධවත් අපි නැවත ඒ වැඩසටහනට පටන් ගත්තා. විශේෂයෙන් පාසල් මට්ටමින් දැන් ඒ වැඩසටහන ආරම්භ කරලා තියෙනවා. රට පුරා මේ සම්බන්ධව අපි කටයුතු කරනවා. ඒ වගේම මම ඒ බුද්ධිමය දේපළ සම්බන්ධව තියෙන ආයතනයේ විශාල මුදලක් තියෙනවා ඒ මේ සම්බන්ධව වෙන් කරලා. ඉතින් ඒක අය කරන්නේ පුළුවන් තරම් නිකන් තියාගෙන ඉන්න එක තමයි කරන්නේ. මේව සඳහා යොදවන්නේ නැහැ. ඉතින් මම විශේෂයෙන්ම කිව්ව 2023 අවුරුද්දේ විශාල වැඩපිළිවෙළක් කරනවා දැනුවත් කිරීම සඳහා. ඒ වගේම අර කිව්වාගේ නව නිපැයුම් කරුවන්ට තියෙන ප්‍රශ්න ඔය ආයතනෙන් විතරක් නෙමෙයි, ඊට සම්බන්ධ ආයතන විශාල ප්‍රමාණයකින් තියෙනවා. ඒක සම්බන්ධීකරණය කරන්න ඕන. මේක ඇත්තටම කොතනද ඒ අයට අසාධාරණ වුණේ කියන එක අපිට හොයාගන්න බෑ සමහර අවස්ථාවේ. ඉතින් ඒ නිසා බුද්ධිමය දේපලත් දේපල කාර්යාංශත් එක කොටස් කරුවෙක් පමණයි. විශේෂයෙන්ම බුද්ධිමය දේපල කාර්යාංශයේ වැඩ කටයුතු කරන්නේ අන්තර්ජාතික වශයෙන් ඒ අයත් එක්ක තියෙන සම්මුතිත් එක්ක. ඒ නිසා සමහර අවස්ථාවලදී විශාල පරස්පරතාවයල් ඇති වෙනවා. ඒ තමයි ඔය ප්‍රශ්න ඇති වෙන්නේ. ඒ නිසා අපි ඉක්මනින් ඒ සඳහා වැඩපිළිවෙලක් අපි හදලා තියෙනවා, ඉක්මනින් ක්‍රියාත්මක කරනවා.
හරි, බොහොම ස්තුතියි. ගරු ප්‍රශ්න අංක 42 ගරු රෝහණ බණ්ඩාරමෙත්තා වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතා අමාත්‍යතුමාගෙන් ඇසෙන්න.
මම අහනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි,
ඔබතුමාගේ ප්‍රශ්නය අයන්න එක සමූපකාර සංවර්ධන කොමසාරිස් සමිති රෙජිස්ට්‍රාර් විසින් ලබා දෙන ලද විස්තර අනුව 2022/07/30 දිනට සමිතියේ සමස්ත සාමාජික සංඛ්‍යාව 199,449ක්. ඒ ප්‍රශ්නෙම දෙවෙනි ප්‍රශ්න උත්තර දෙවෙනි කොටස ඒ සමිතිය මේ වෙන විට ස්ථාවර වත්කම් ප්‍රමාණය ශුද්ධ වටිනාකම රුපියල් මිලියන 251ක් ණය ගැති වටිනාකම සමාජික වටිනාකම රුපියල් මිලියන 20384ක් ආයෝජන මූල්‍ය වටිනාකම රුපියල් මිලියන 1540ක් ආයෝජන කොටස් වටිනාකම රුපියල් මිලියන 11ක් වෙනත් වටිනාකම රුපියල් මිලියන 234ක් මුදල් වටිනාකම රුපියල් මිලියන 591ක් එතකොට මේ අනුව මුළු වටිනාකම රුපියල් මිලියන 23011ක් වෙනවා ඒ වගේම තුන්වෙනි ප්‍රශ්නේ වූ ඒකේ හතරවෙනි අයන්න හතරට තියෙන්නේ 1972 අංක 5 දන්න සමුපකාර සමිති පනතේ 46(1) වගන්ති අනුව පරීක්ෂණ කිරීම සඳහා සමුපකාර සංවර්ධන කොමසාරිස් සමිති රෙජිස්ට්‍රාර් විසින් නිලධාරීන් පත් කර ඇති අතර ඒ අනුව අවශ්‍ය ඉදිරි කටයුතු කිරීම ආයන්න අදාළ නොවේ.
මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ගරු ඇමතුමනි මේ තමා ආසියාවේ තියෙන විශාලම ණය දෙන සමුපකාර සමිතිය මම හිතන්නේ. ඒ නිසා සමාජිකයන් සංඛ්‍යාව ලක්ෂ දෙකකට ආසන්න ප්‍රමාණය ඔබතුමාගේ උත්තරයෙන්ම බොහොම පැහැදිලිව කියනවා. හැබැයි අද වෙනකොට දැන් මේක වර්තමානයේ කටයුතු කරන්න කලින් ගත්තාම මේකේ විශාල දූෂණ සංඛ්‍යාවක් සිද්ධ වෙලා තියෙනවා. ඔබතුමාට මම කලිනුත් මතක් කරා නිරන්තරයෙන් තාමත් මේ පිළිබඳව ප්‍රගතියක් නැහැ කියන එක මේකට ආදරය කරන මේකෙන් යැපෙන්න නැත්තම් මේකට ආදරය කරන නැත්තම් වරප්‍රසාදය බලාපොරොත්තු වෙන සිල් දෙනා නිරන්තරයෙන් මතක් කරනවා මේකේ ගොඩනැගිලි ඉදිකිරීමේදී මිලියන 58කට ඇස්තමේන්තු කරපු වැඩ ටික වැතුව දැන් මිලියන 58ම ගෙවලා තියෙන එක කෙරලා නැහැ කියන එක කියනවා දැන් අය ආයතනයෙන් ඇස්තමේන්තු කරලා ආයෙ ගෙවන්න යනවා ඒ වගේම මේ රූපවාහිනී ආයතනයකට ගිවිසුම් ගත වෙලා තිනවා ඇඩ්වර්ටයිස්මන්ට් දාන්න දසලක්ෂ 80000කට නමුත් අවසන් වෙනකොට 16,20,000ක් රූපවාහිනී ඇඩ්වර්ටයිස්මන්ට් වලට ඇග්‍රීමන්ට් එකට පිටින් ගෙවලා වැඩි ගාණක් ගෙවලා තියෙනවා එතන ඒ අක්‍රමිකතාවයක් කියලා තියෙනවා ඒ වගේම බදුල්ලේ මහනුවර ඉඩම් මිලදී ගන්න කියපුවාම මෙච්චර වැදගත් ආයතනයක කුඹුරු ඉඩමක් මිලදී අරගෙන දැන් ගොඩනැගිලි දණ්ඩත් බෑ කුඹුරු ඉඩමක් මිලදී ගන්න ප්‍රොජෙක්ට් එක 10000ක් විතර මූල්‍ය වටිනාකම තියෙන එක ලක්ෂ 5කට වැඩි වටිනාකමකට එතන විශාල මුදල් ලාභාවිතයක් කියලා තියෙනවා ඒ වගේම මහනුවර මේ නීතිඥ සහාය කොච්චර ගන්න බලන්ද ඒ ඉඩමේ අයිතිකාරීත්වයේ 4 දෙනෙකුට තියෙනකොට 3 දෙනෙක්ගේ අස්සන් විතරක් අරගෙන ඒ ඉඩම් මිලදී අරගෙන දවෙනකොට ඒක නඩුව කටයුත්තක බවට පත් වෙලා දෙස මේ හරහා මේකේ විශාල අක්‍රමිකතා සිදු වෙනවා තව විශාල ගොඩක් තියෙනවා එකකින් එක කියන්න අවශ්‍ය නැහැ මචන් ඔබතුමා මේ සිල් දේවල් කරේ දැන් මේකේ පාර්ලිමේන්තුවේ බලය ඉන්න අමතුමා විදියට ඔබ මේක සම්බන්ධව සාධනීය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරලා මේ වැරදිකරුවන්ට දඬුවම් ලබා දෙන්න ඉදිරියට මේක ආරක්ෂා කරගෙන යන්නත් වැඩපිළිවෙළක් ඔබතුමාට සකස් කර හැකිද
ගරු මන්ත්‍රීතුමනි ඔබතුමා ඒ සඳහන් කරපු කරුණාවල යම් ප්‍රමාණයක සත්‍යතාවයක් තියෙනවා විශේෂයෙන්ම පහුගිය අවුරුදු කීපයක්ම මේ සමිතියේ බලය එක එක අපේ වෘත්තීය සමිති විසින් තමයි මේක පරිපාලනය කරලා තියෙන විශේෂයෙන්ම සභාපතිවරු සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ වැඩි ප්‍රමාණයක් වෘත්තීය සමිති නියෝජනය කරන සමාජිකව තමයි ඒකේ සභාපතිකම aran තියෙන්නේ. ඒ මේක වෘත්තීය සමිති වලට නතු වෙච්ච ආයතනයක් විදිහට තමයි පහුගිය කාලේ අවුරුදු 8ක් 10ක් පුරාම මේක පැවතිලා තියෙන්නේ. නමුත් මම මේ වෙලාවේ අතුරු පාලක මණ්ඩලයක් දාදී මම ඒ සම්බන්ධව හිතලා තමයි නීතිඥයෙක් මේකේ සභාපතිවරයා වශයෙන් පත් කළා මේ තියෙන විශාල නීතිමය ගැටලු විශාල ප්‍රමාණයක් තියෙනවා. නීතියේ පටහැනිය වැඩිවෙලා කටයුතු ගොඩාක් සිදු වෙලා තියෙනවා. ඒ නිසා නීතිඥයෙක් සහ අධ්‍යක්ෂ මණ්ඩලයක් මම පත් කෙරුවා. ඒ වගේම ඔබතුමා කියපු ඒ සඳහා ඔය කියන අක්‍රමිකතා සඳහා දැනට පරීක්ෂණ නමයක් පවත්වාගෙන යනවා. ඒ පරීක්ෂණවල ප්‍රගතිය මම නිතරම බලනවා. ඒ ඉක්මනින් ඒ පරීක්ෂණ සඳහා පරීක්ෂණ ඉක්මන් කරලා අවශ්‍ය නීති මේ කටයුතු අනිවාර්යයෙන්ම සිදු කරනවා. මොකද මේ සමිතිය සමාජිකයන්ගේ මුදල් විශේෂයෙන්ම ගුරුවරුන්ට ණය දෙන්න තියෙන මුදල් වෙනත් කටයුතු සඳහා පාවිච්චි කරන්න බෑ. අවිතා කටයුතු සඳහා පාවිච්චි කරන්න බෑ. ඒ වගේම ඔබතුමා කිව්වා ගොඩනැගිල්ලක් සම්බන්ධව මං හිතන්නේ මොකද දන්නේ ගොඩනැගිල්ල මොකද? ප්‍රධාන ගොඩනැගිල්ල. ඒ වගේම තවත් ගොඩනැගිල්ලකට අර නිමාඩු නිකේතනයක් ගැන හදන්න තිබ්බා කතරගම් ප්‍රදේශයේ. මම ඒක දැනට නැවැත්තුවා. මොකද දැනට මාස 6ක 7ක ඉඳලා සමාජිකයන්ට තමන්ගේ ණය ඉල්ලුම් පත්‍ර ගොඩ ගැහිලා තිබ්බා. ඉතින් මේ ණය ලබා දෙන්නේ නැතුව අපිට දැනට බිල්ඩින් හදන්න සල්ලි දෙන්න බෑ. ඒ නිසා ඒ කතරගම නිවාඩු නිකේතනය අපි తాවකාලිකව නැවැත්තුවා. ඒකටත් මම හිතන්නේ මිලියන 400ක් 500ක් යනවා.
ඒ අනුව අපි ඉක්මනින් කියලා තියෙනවා පුළුවන් තරම් ඉක්මනින් මුදල් ටික ගුරුවරුන්ගේ ණය සඳහා පාවිච්චි කරන්න කියන එක මම උපදෙස් දීලා තියෙනවා. මේ කියන පරීක්ෂණ ටික මගේ අතේ තියෙනවා විස්තර ටික මට ඕන නම් ඒකත් ඔබතුමාට දෙන්න පුළුවන්. මේ තියෙන ඒ පරීක්ෂණ නමේම ඉක්මනින් අපි අවසන් කරලා අවශ්‍ය නීතිමය කටයුතු කරනවා.
හරි, බොහොම ස්තුතියි.
ගරු ඇමතුමනි, මං හිතන්නේ මේ මගේ දෙවෙනි අතුරු පාසලේ චමින්ද විජේසිංහ මහත්මයා මේකෙම දැන් ගුරු සංවිධානව මේ මොකද්ද වෘත්තීය සමිති වලට මේක අනුවෙලා තිබුණා කියන්නේ. දැන් වෘත්තීය සමිති උනත් මහ ලොකු මේ රට විකල්පයක් කරන නැත්නම් මහා ගැලුම් කරු විදිහට පෙනී හිටින්නේ. ඒ නිසා මේ ලංකා ගුරු සේවා සංගමයේ තමයි මං හිතන්නේ පහුගිය කාලේ මේක පාලනය කරලා තියෙන අවුරුදු වසර 2010 12 15 කාලේ. ඒ කාලෙත් මේ විශාල අක්‍රමිකතා වෙලා දැන් ඒ අයගේ තෙළුව එලි කරලා මේ අයට නියම දඬුවම් ලබා දෙන්න කියන කාර්යය තමයි හැම කෙනෙක්ම ඉල්ලන්නේ. ඒ නිසා මගේ දෙවෙනි අතුරු පස්සේ චමින්ද විජේසේකර මහත්මයාට මම බාර දෙනවා.
චමින්ද විජේසේකර මහත්මයා,
කරුණීය ජගතානායකතුමනි, එමුතුවාගේ පිළිතුර දීද්දී මම ඇත්තටම සතුටු වුණා. මේ වංචනිකයන්ට දඬුවම් දෙන්න ඕනේ අසරණ තැන්පතුකරුවන්ගේ මුදල් කියන කාර්යනේ. ඒකට එමුතුවා මේ සම්පකාර සමිති නිර්මාණය වෙන්නේ ඇත්තටම සමාජිකයන්ගේ මුදල් වලින්. මේක පළාත් සභා විෂයක්. නමුත් රේකී අමාත්‍යාංශයේ නිරන්තරයෙන්ම එනවා. මම දිගින් දිගට ඔය ආණ්ඩුව කාලේ ප්‍රාග්ධන සම්පකාර සමිතිය ගැන කතා කරා. ඒ සමිතිය බැංකුව කියලා ගහගෙන තියෙනවා. ඒතර බැංකු කාටයුතු කරන්න බෑ. ඒක මුදල් මණ්ඩලයේ අනුමැතිය ඕනි. ඒ විතරක් නෙමෙයි කරුණ නියෝජ කතානායක මට මේ කාගේවත් පෞද්ගලිකව දේශ දාගතව කියන්න ඕනි නෑ. මේක හොරකමක් නිසා. මොකද අර පියුමාලිලා හොරකම් කරනවා වගේම දේශපාලනය කියන තනතුර පාවිච්චි කරලා හොරාකම් සිද්ධ වෙනවා මහා පරිමාණ විදියට. පියුමාලිලා අවුලා ඉන්නවා. හැබැයි දේශපාලන තනතුර සහ රැකවරණය මත මහා දෙවන්ත වංචා සිද්ධ වෙනවා. ඔබතුමා දන්නවා මේ ඇවිල්ලා කීර මිටියක් විකුණන එහෙම නැත්නම් පොලක ගිහිල්ලා බඩු විකුණලා තමන්ගේ සමිතියේ සමාජීයත්වයේ දරමින් ණය සභාව බලමින් කරන දෙයක්. හැබැයි ගරු ඇමතිතුමනි, ජාවාරමක් ලෙස මේක කරනවා. මේක බැංකුව කියලා ප්‍රාග්ධන බැංකුව කියලා පාවිච්චි කරනවා. බැංකු 127ක් තිබෙනවා මම දන්න විදියට. මේක ඔබේ නගරෙත් සමානට ඇති. ඔබ පදිංචිලා ඉන්න නැත්නම් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රාග්ධන සමුකාර සමිතිය වෙනුවට ප්‍රාග්ධන බැංකුව කියලා ගහගෙන තියෙනවා. මේකේ සිද්ධ වෙන්නේ සමාජිකයන්ට ණය දෙනවා නෙමෙයි. මේකේ අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉන්න මේ අදාළ ඉහළ පෙළේ ඉන්න දේශපාලන හිතවතාගේ ඥාතිවරු බිරින්දෑවරු තමයි ඉන්නේ. ඔවුන් මේක ණය ලබා දීම සඳහා කටයුතු කරනවා. කටයුතු කරලා මේක අඩු පොලියට ණය අරගෙන එළියේ ගිනි පොලියට ණය දෙනවා. මේක යථාර්ථය. මම මේක ඔප්පු කරලා බැංකු පොත්පත් පබාගත කරා. මම ඔබතුමාගෙන් අහන්නේ දැන් මේ වගේ වංචනිකයන්ට දඬුවම් දෙනවා කියපු ඇමතුමා හැටියට මම ඔයිනා ඔබතුමාට එවන්නම් මේ පාර්ලිමේන්තුවට එන කැබ් රථයත් ප්‍රාග්ධන සම්පකාර සමිතියේ බදුල්ලේ ප්‍රධාන කළමනාකාරයේ ඩබල් කැබ් එක නිතර පාර්ලිමේන්තුවට එනවා. මේ පාර්ලිමේන්තුවටත් එනවා. ඒක සම්පකාර සමිතියේ සමාජික මුදල් වලින් ගත්ත කැබ් එක. එහෙම පුද්ගලයෙක් සහ එහෙම බැංකුවක් තිබෙනවා තාමත්. මම පෞගේ කාලේ කතා කරලත් ඒක නැතර වෙලා නැහැ. ඔබතුමා කිව්වා දැන් දඬුවම් දෙන වැඩ පිළිලක් හදලා තියෙනවා කියලා. ඒක බදුල්ල ප්‍රදේශයේ සිද්ධ වෙන මේ සම්පකාර සමිතිය සම්පකාර බැංකුවක් හැටියට ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ඔබතුමාට දැන් මේ කරුණ මම අනාවරණය කරනවා. ඒ වගේම මම පෞගේ කාලේ සභාගත කරලවත් නැවත මම ඔබතුමාට ලැබෙන සලස්සන්න මෙහෙ මහා දෙවන්ත මූල්‍ය වංචාව. ඔය අයින්සක මිනිස්සු ඉන්නේ මේක දන්නේ නැහැ. සමහරු ඒකේ වැඩ කරන ළමයිගේ නමට ණය අරන් තියෙනවා. මම එහෙම අරගෙන ඒ ළමයි අද අසම වෙලා තියෙනවා. දිවිනහා ගන්න තැනට ගිහලා තියෙනවා. මම හිතුවා පින්සිත වෙනා මේ වැඩේට සම්බන්ධ වෙන්න පුළුවන් නම්. මොකද මූල්‍ය වංචා කරත් පියුම් හංසමාලියේ පියුමි කරත් මේ දේශපාලන සම්බන්ධ කරත් වැරද්ද වැරද්දමයි. ඒතකොට ඔබතුමාගෙන් මම ඉල්ලීමක් කරනවා. ඔබතුමා ඔය කියන සත්භාවයේ පාවිච්චි කරලා මේ ප්‍රාග්ධන සම්පකාර බැංකුව කියලා දාලා තියෙන මේ බැංකු ටික සම්පකාර කොමිෂම හරහා හොයලා බලලා මේක නිවැරදි කරන්න පුළුවන් අවශ්‍ය වැඩ පිළිවෙල ගන්න පුළුවන්.
ඔබතුමා මන්ත්‍රීතුමා ඔබතුමා දන්නවා එකක් තියෙනවා මේක පළාත් සභා තියෙන විෂයක් එක පැත්තකින්. අනිත් එක තියෙන අපේ මධ්‍යම ආණ්ඩුවේ සමපකාර කොමසාරිස්වරය විතරයි අපිට ඉන්නේ. එතකොට අනිත් එක තමයි ඔබතුමා ඔය කියපු මම පහුගිය කාලේ ඔබතුමා මේ සම්බන්ධව විශාල වශයෙන් හඬක් නැගුවා මේ පාර්ලිමේන්තුවේ ඔය සම්බන්ධව. එතකොට මම ඇමතිවරයා නෙමෙයි. මට නමුත් අහගෙන හිටපු එක මට යම් අදහසක් ඇවිල්ලා තිබ්බා. මං හිතන්නේ මේකේ තියෙන නීතිමය ගැටලුවක් මේ බැංකුව කියන එක පාවිච්චි කරද්දී මේක සම්බන්ධව කටයුතු කරන්න වෙන්නේ සෙන්ට්‍රල් බැංකේ එහෙම නැත්නම් මහා බැංකුව සම්බන්ධ ගැටලුවක්. එකක් එතන සමූපකාර කියන කෑල්ලක් ඇතුල් වීමයි බැංකුවක් කියන කෑල්ලක් ඇතුල් වීමයි තුල තියෙනවා ගැටලුවක්. එතකොට දැන් සමහරවල් අපි පහුගිය කාලවල තිබ්බ ප්‍රශ්න තමයි ඔය වාගේ දීලා ණය වැඩසටහන් ක්‍රියාත්මක කළ සමහරලාට මේ සමාජිකයන්ට මුදල් ගෙවන්න තත්ත්වයක් ආපම මේ බැංකුවලත් උනාම මෙයා එන්නේ සමූපකාරයට. අපේ එහෙම නැත්තම් මේ සමූපකාර අමාත්‍යංශයට. නිසා ඒ වාගේ ගැටලු තත්ත්වයක් ප්‍රශ්න ඇති වෙච්ච වෙලාවල් තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම මට මේ සම්බන්ධව කටයුතු කරන්න පුළුවන්. ඒ වගේම මම මේ ඔය සම්බන්ධව සහ ඔය බැංකුව සහ සමූපකාර අතර තියෙන ඔය ගැටලුව මම අනිවාර්යයෙන්ම නීතිපතිවරයාට මේක යොමු කරලා මේ සම්බන්ධව නීතිමය තත්ත්වය මම පැහැදිලි කරගන්න කටයුතු කරලා තියෙනවා. ඉදිරියේදී ඔය සම්බන්ධවත් මම ඉදිරියේදී ඒ නිරීක්ෂණ ලබා ගත්තාට පස්සේ ඔබතුමාව දැනුවත් කරන්නම්. මේක තනි තැනකින් කරන එකක් නෙමෙයි. අර විශේෂයෙන්ම අර මං ඉවලේ කිව්වා වගේ බැංකුව කියන නම ආපු ගමන් මේක යනවා බැංකු කියන තත්ත්වේ කොහෙන්ද මේකට අනුමැතිය ලැබුණේ කියන එක. ඒක සමූපකාර අංශයෙන් දෙන එකක් නෙමෙයි. අන්න එතන ඒ ගැටලු අපිට විසඳ ගන්නවා. මම අනිවාර්යෙන් නීතිපතිවරයාට මේ සම්බන්ධ යොමු කරලා අදා මේ එයාගේ නිරීක්ෂණ ලබා ගන්න කටයුතු කරනවා.
බොහොම ස්තුතියි. රස් කරු කරු මන්තුමා අපතුමා ප්‍රශ්න දෙකක් ඇහුවනේ. චමින්දේජිතර මන්තුමා
දැන් ඇත්තටම ඔබතුමා අඳුනගත්තා නම් මේක වැරදි කියලා දැනට බැරිද මේ බැංකුව කියන වාග්දාන සම්පකාර බැංකුව කියන දෙන ආයෝජනය කරන්න එපා මුදල් තැන්පත් කරන්න එපා කියන නිවේදනවත් එහෙම නැත්නම් ඒ පොලිස් ස්ථානවලටවත් දන්නලා මේක වැටලීමක් කරලා මේ නම අයින් කරගන්න පුළුවන් වැඩපිළිවෙලක් හදන්න බැරිද?
මන්ත්‍රීතුමා දර මං කිව්වාගේ ඒක සම්බන්ධ වෙන්නේ මහා බැංකුවට නම් මං මගේ නිවේදනයක් කරන එක එතන කිසිම ගැළපීමක් වෙන්නේ නැහැ. මේක එහෙම නැත්නම් මහා බැංකුව තමයි මේ සම්බන්ධව කටයුතු කරන්න. මොකද බැංකුවක් අවසර දෙන්නේත් බැංකුවක් නියාමනය කරන්නේත් බැංකුවක තියෙන අනිකුත් සියලු දේ අවශ්‍ය දේවල් ටික කළමනාකරණය සඳහා අවශ්‍ය කරන උපදෙස් ලබා දෙන්නේ මහා බැංකුවේ. ඒ නිසා මං හිතන්නේ ඔබතුමා මහා බැංකුව සම්බන්ධව දැනුවත් කෙරුවොත් මේ ඒ සම්බන්ධව කටයුතු කරන්න පුළුවන්.
හරි, බොහොම ස්තුතියි. හරි, ප්‍රශ්න අංක 43 ගරු ගුණතිලක රාජපක්ෂ මහතා වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිත
ආහාර කතානායකතුමනි.
අයන් එක සමූපකාර සංවර්ධන කොමසාරිසින් ලබා දී ඇති තොරතුරු අනුව සීමා සහිත විවිධ සේවා සමූපකාර සමිති සතු ඉන්ධන පිරුම්හල් සංඛ්‍යාව 276ක්. එම එක් ඉන්ධන පිරුම්හල පිහිටි ප්‍රදේශ ඇමුණුම් එකේ දන්වා ඇති 276ක් තියෙන නිසා මම ඒක ඇමුණුම සභාගත කරනවා. ඒ වගේම තුන්වෙනි එක අයන්න 3 නව ඉන්ධන පිරුම්හල් පිහිටීමට අවශ්‍ය වන්නේ නම් ඒ අදාළ විවිධ සේවා සමූපකාර සමිතිය විසින් පළාත් සමූපකාර සංවර්ධන කොමසාරිස් සරහා ඛනිජ තෙල් නීතිගත් සංස්ථාව වෙත ඉල්ලීම් කළ යුතු අතර අදාළ අවශ්‍යතාවයන් සොයා බලා නව ඉන්ධන පිරුම්හල පිහිටීම සඳහා අවසර ලබා දෙන්නේ ඛනිජ තෙල් නීතිගත් සංස්ථාව විසිනි. පළාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් විවිධ සේවා සමූපකාර සමිති වලින් ලැබෙන ඉල්ලීම් සලකා බලා නව ඉන්ධන පිරුම්හල් පිහිටවීමේ ඉල්ලීම් ඛනිජ තෙල් නීතිගත් සංස්ථාව වෙත ඉදිරිපත් කරනු ලබයි. ආයන් අදාළ නොවේ.
ගරු ඇමතිතුමනි, මගේ පළවෙනි ප්‍රශ්නය මධ්‍යම පළාතේ සම්පකාර සඳහා මධ්‍යම පළාතේම ඒ සමාජිකයන් සේවකයන් සඳහා විශ්‍රාම වැටුපක් ගෙවනවා ඒ පළාතේ සම්පකාර අරමුදලින්. එතකොට මේක රටේ හැමතැනම මේක කෙරෙන්නේ නැහැ. අනිත් පළාත්වලත් මේ ක්‍රමය කරගන්න පුළුවන් වේද කියන එකයි මගේ පළවෙනි ප්‍රශ්නය.
මං හිතන්නේ ඔබතුමා දන්නවා සමූපකාර කියන විෂය විශේෂයෙන් පළාත් සභා විෂයත්, ඒ වගේම සමූපකාරයක් කියන්නේ නිදහස් ව්‍යාපාරයක් තමන්ගේ සමාජිකයන්ගේ මුදල් වලින් කළමනාකරණය කරන. ඒ නිසා කොයි වෙලාවකවත් මධ්‍යම රජයට විවිධ සේවා සමූපකාර සඳහා අපිට වෙනම බලපෑමක් කරන්න එහෙම නැත්නම් උපදෙස් දෙන්න ලබා දෙන්න බෑ. ඒ අය ඒගොල්ලන්ගේ අධ්‍යක්ෂක මණ්ඩලය සහ ඒ අයගත්තු තීන්දුව අනුව තමන්ගේ සේවකයන්ට දෙන වරප්‍රසාද එහෙම නැත්නම් දීමනා අඩු වැඩි වශයෙන් තීන්දුව කරලා එයාලගේ තියෙන මුදල් ප්‍රමාණය අනුව ගන්න ඕන තීන්දුවක්. ඒ නිසා වැඩපිළිවෙල හොඳ වුණාම වුණත් සමහර සමුපකාර සමිති තියෙනවා Tamanට ඒ වගේ මුදලක් ලබා දෙන්න හැකියාව නැති සමිති. ඒ නිසා පොදුවේ අපිට ඒ වගේ තීන්දුවක් ගන්න බෑ. ඒ සමුපකාරවල ආර්ථික සහ මූල්‍යමය තත්ත්වය අනුව ගන්න ඕන තීන්දුවක්. ඒ නිසා නමුත් අපි ප්‍රතිපත්තියක් වශයෙන් ඔබතුමාගේ ඉල්ලීම අපි සියලු දෙනාත් එක්ක සාකච්ඡා කරන්න වැඩපිළිවෙල අපි ක්‍රමයක් හදන්නම්.
ස්තුතියි ඇමතුමා. ඒ වගේම දෙවෙනි ප්‍රශ්නේ දොළවත්ත මන්තුමා අහනවා ඇති.
එතුමා නැත. ප්‍රශ්න අංක 44 ගරු දීතිඥ වසන්ත වසන්තයාපා බණ්ඩාර මහත්මයා වාරි මාර්ග අමාත්‍යමගෙන් ඇසීමට.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඇත්ත වශයෙන්ම මේ ප්‍රශ්නේ අහනවා.
නියෝජ්‍ය කතානායකතුමනි, ඒ ප්‍රශ්නේ අයන්නේ කොටසේ පළවෙනි ප්‍රශ්නයට පිළිතුර ගංගාවේ සාමාන්‍ය ගමන් මාර්ගයට අවහිර වීමක් සිදු වී නැත. අයන්නේ දෙවෙනි ප්‍රශ්නයට පිළිතුර සමහර ස්ථානවල පමණක් ගඟ දෙපස ඉවුරුවල වැලි ගොඩ ගැසීම් සිදු කළද එසේ සිදු කරන්නේ තාවකාලිකවයි. එබැවින් සාමාන්‍යයෙන් වර්ෂා කාලයට පෙර ඒවා ඉවත් කිරීම සිදු වෙනවා. එනිසා ගඟ දෙපස ඉවුරුවල වැලි ගොඩවල් ගොඩ ගැසීම හේතුවෙන් සාමාන්‍ය වර්ෂාවකදී ගං වතුර ඇතිවීමේ ප්‍රවණතාවයක් දැනට හඳුනාගෙන නැහැ. අයන්නේ තුන්වෙනි ප්‍රශ්නයට පිළිතුර පේරාදෙණිය ගන්නරුව අසල වැලි නිදියේ පරිමාව දැනට ගණනය කර ඇති අතර එම ප්‍රදේශය පාරිසරික සංවේදී කලාපයක් ලෙස හඳුනාගෙන ඇති නිසා එය ඉවත් කිරීමට අනෙකුත් රේකී ආයතන සමග සාකච්ඡා කටයුතු සිදු කරමින් පවතී. තවදුරටත් හඳුනාගත් හා හඳුනා නොගත් ස්ථානද මහවැලි ගඟේ ඇති නිසා ඉදිරියේදී පිළිබඳ ශ්‍රේෂ්ඨ ධාරිකාවක් මගින් අධ්‍යයනය කොට තොග ගණනය කිරීමටත් අපි අපේක්ෂා කරනවා. තවද ගැටබේ දිය කපන තොටුපළ අසල රැස් වී ඇති වැලි නිදිය ප්‍රයෝජනට ගත නොහැකි වී ඇත්තේ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් දැනට ක්‍රියාත්මක කරන නිර්දේශයක් වන පාලමකට මීටර 500ක පහලින් සහ මීටර 500ක ඉහළින් වැලි කැණීම් සිදු කිරීමට හැකියාවක් නොමැති බැවින් නමුත් මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු රේකී ආයතන විසින් සලකා බලන නිර්ණායකයන් වලට යටත්ව මේ කටයුත්ත ඉදිරියේදී සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. යන්නේ පළවෙනි ප්‍රශ්නයට පිළිතුර අපි ඉහත පිළිතුරේදී සඳහන් කර ආකාරයට ආර්ථිකමය කටයුත්තක් සඳහා ප්‍රයෝජනට ගන්න පුළුවන්. යන්නේ දෙවෙනි ප්‍රශ්නයට පිළිතුර ඉහත පිළිතුරේ පැහැදිලි කරනවා. ඇයන් ප්‍රශ්න පිළිතුර අදාළ නොවේ.
මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය නියෝජ කතානායකතුමනි, ඇත්තටම මේ මහවැලි ගඟේ ඔය කියන ප්‍රදේශයේ අතිශයම වැදගත් ප්‍රදේශයක්. මොකද උද්භිත උද්‍යානයත් එක්ක යාබදයි. ඒ නිසා උද්භිත උද්‍යානයත් එක්ක මේ පැත්තට වැලි කන්දක් නිරාගෙන ඇවිල්ලා තිබෙනවා මාර්ගයේ දිශාවට. ඒ වගේම තමයි ගැටඹේ අපේ රාජෝපවනාරාම පන්සල ආසන්නෙත් ඒ වගේ ඉදි වෙලා තිබෙනවා. මම කියන්නේ මේ වැලි කඳු දෙක ඉවත් කිරීමෙන් සමහර වෙලාවට මම සාමාන්‍ය පුජ්‍යලෙක් වශයෙන් හැංගෙන දේ තමයි ගඟේ සාමාන්‍ය ස්වභාවික ගමන් මාර්ගය වෙනස් වෙනවා. ඒ නිසා වැලි කඳු දෙක ඉවත් කිරීම නෙවෙයි මම අදහස් කරන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඇත්තම මේ වැලි කඳු දෙක නිසා ආමි කැම්ප් එක දිසාවට ගන්නෝරුවේ විශාල ජල පහරක් ඇවිල්ලා ඇත්ත වශයෙන්ම පාර, කියන්නේ විශාල වියදමක් කරපු මේ මාර්ගය කඩාගෙන යන්න පුළුවන්. ඒ නිසා මම ඔබතුමායන්ගෙන් ඉල්ලීමක් කරන්නේ අර ගේබියල් ක්‍රමයේ බැම්මක් අර කොටු ආකාරයට දාලා දැල්වලින් අඩුගානේ අපිට පුළුවන් නම් ඒ වතුර පාර පාලනය කරගන්න. එතකොට මාර්ගයත් ඇත්ත වශයෙන්ම හමුදා කන්ද උරත් ඒ ප්‍රදේශය අපිට ආරක්ෂා කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ප්‍රදේශයේ නිතරම ඒ කියන්නේ පේරදෙණිය නගරයට ආසන්න ප්‍රදේශයක්. ඒ නිසා දිය ගං වතුර ගැලීමේ තත්ත්වයක් උදා වෙලා ඒ කඩවල් හිමියන් විශාල ප්‍රමාණයක් අපහසුතාවයට පත් වෙනවා. ඒ නිසා ඊටාම ඉක්මනින් කඩිනමින් මේ ක්‍රියාමාර්ගයට යොමු වෙන්න පුළුවන්ද කියන එකයි ගරු නියෝජ්‍ය වාරි මාර්ග අමාත්‍යතුමනි ඔබතුමාගෙන් මම ඉල්ලීමක් කරන්නේ.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ මන්ත්‍රීතුමන්ගේ අදහස නිවැරදියි. මම මේ පිළිබඳව අපේ නිලධාරීන්ගෙන් ඊයේ දවසේ ඇසුවා. ඔබ කියන ආකාරයට අපිට කරන්න පුළුවන්. නමුත් පරිසර සංවේදී කලාපයක් ලෙස මේ දිගටම නම් කරලා තියෙන නිසා අපිට තවත් රේකී ආයතන ගණනාවක් මේකට සම්බන්ධ කරගන්න වෙනවා. හැබැයි නමුත් දැන්ට සාකච්ඡා අන්න 90 ඔය ප්‍රධාන අපි අලුතෙන් හදපු පාර අයිනිමයි තියෙන්නේ මේ යුද හමුදා කඳවුර. කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අපි ඉදිරියේදී මේ පිළිබඳව කටයුතු කරන්න බලන්න.
ප්‍රශ්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඇත්තම නියෝජ්‍ය කතානායකතුමනි මේ මහවැලි ගඟත් එක්ක සංවේදී කාරණා පිළිබඳව අපි දැඩිව මේ පාර්ලිමේන්තුවේදී හඬ නැගුවා. ඔබතුමා හොඳින්ම දන්නවා පහුගිය සභාවේ පහුගිය සතියේ අපි ප්‍රශ්නයක් නැගුවා භූවිද්‍යා පතල් කැරේ වංශේ සභාපතිවරයා සම්බන්ධයෙන් ඒ වගේම අධ්‍යක්ෂක ජෙනරාල්වරයා සම්බන්ධයෙන් අපි ඉතා දරුණු විදියට මේ ප්‍රශ්න කිරීම කරා. මම හිරු නාලිකාවට ස්තුතිවන්ත වෙනවා මේ මේ ප්‍රශ්න පිළිබඳව සැබෑ ජනහඬක් නැගීම සම්බන්ධයෙන්. අතර අපි ජනාධිපතිතුමාටත් ඉතාම ස්තුතිවන්ත වෙනවා මේ ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ගත සාධනීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන්. ඒ කියන්නේ එතුමා භූවිද්‍යා පතල් කැරේ වංශේ සභාපතිවරයා ඉවත් කිරීමත් ඒ වගේම අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අනිවාර්යණීය ආඩිය මේවත් පිළිබඳව අපේ අපේ කෘතඥතාවය පළ කරනවා. ඒ වගේම ගරු නියෝජක කාර්ක සභා නියෝජක කතානායකතුමනි මේ මහවැලි ගඟ ආශ්‍රිතවත් අනවසර ඉදිකිරීම් ගණනාවක් ওই ප්‍රදේශයේ වෙනවා. මං අහන්නේ කාගේ බලය ඇතුවද මේ මහවැලි ගඟත් එක්ක වාරි මාර්ගයට සම්බන්ධ මේ ප්‍රදේශයේ ඒ කුඹු කඳන් කපලා ගහක් ගස් මේම කොහොමද දාන්නේ ඔය මේ පේරදෙනි මල්වත්තට අදාළව ඒ තියෙන හෙල්ලෙන පාලන ආශ්‍රිතව එතන ඉදිවෙන මේ හෝටල් කර්මාන්ත සම්පූර්ණයෙන්ම නීති විරෝධී ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ නිසා මේ පරිසර විනාශය සම්බන්ධයෙන් මහවැලි අමාත්‍යාංශයත් ඒ වගේම වාරි මාර්ග අමාත්‍යාංශයත් දෙකම ඔබතුමා යටතට තිබෙන්නේ. සබතුමා මේ සම්බන්ධයෙන් මට කියන්න ශ්‍රේෂ්ඨ සාරිකාවට මං එන්නම් අපි මහින්ද අමරවීර මැතිතුමා ගිහිල්ලා මම ඇඟිල්ලෙන් දික්කලා පෙන්වුවා මේ කරන ඉදිකිරීම සම්බන්ධයෙන් අනවශ්‍ය විදියට අනවසරයෙන් මේ ගඟ ආක්‍රමණය කරනවා. කරුණාකරලා ඔබතුමා මහවැලි ගඟ රැකලා දෙන්න මේ පිළිබඳ සාධනීය ක්‍රියාමාර්ගයක් ගන්න කියන ඉල්ලීමයි ඔබතුමායන් කරන්නේ.
උපදේශක කාරක සභාවේදීත් මේ අදහස දිගින් ඉදිරිපත් වුණා. අපි නිලධාරීන්ට ඒ වෙලාවේ මේ පිළිබඳව දැඩිම කටයුතු කරන්න අපි නියෝග දුන්නා. විශේෂයෙන්ම කැබිනට් අමාත්‍ය රොෂාන් රණසිංහ මැතිතුමා ඒ පිළිබඳව විශේෂ සාකච්ඡාවකුත් ගත්තා. ඔතන විතරක් නෙමෙයි තවත් ස්ථානවල ගංගා ගණනාවකදී අපිට ලොකු බලපෑමක් තියෙනවා ගඟට. ඉතින් ඒ පිළිබඳව ඉදිරියේදී අවශ්‍ය නීති වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ සමහර තියෙන නීති යල් පැනපු නීති මේවා අලුත් වෙන්න ඕන. ඒ කිරීමෙන් පසුව ඒ වගේම මහවැලි අධිකාරියෙත් අපි මොනතරම් නීති ක්‍රියාත්මක කරන්න ගත්තත් නීති ක්‍රියාත්මක කිරීමේ බලය සමහර වෙලාවට පොලිසිය දෙපාර්තමේන්තුවට තියෙනකොට අපිට ඒ සහයෝගය නොලැබෙන අවස්ථාවන් තියෙනවා. ඉතින් අපි මේ පිළිබඳවත් අවධානය යොමු කරලා තියෙන බව අනිවාර්යෙන් තියන්න පුළුවන්. ඔබතුමත් එක්ක මම සාකච්ඡා කරලා අපි දාමු දවසක්.
හරි, බොහොම ස්තුතියි ගරු මහත්මයනේ. ගරු
අද දවසේ උදෑසනත් මේ කරුණක සාකච්ඡා වුණා. අපේ ආණ්ඩු පක්ෂේ ප්‍රධාන සංවිධායකතුමාත් ඉන්න වෙලාවේ මම මේක අහන්නේ. අත් වශයෙන්ම පේරදෙනි විශ්වවිද්‍යාලයේ තිබෙන මගේ නිවසට ඉතාම කිට්ටුවෙන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි අත් වශයෙන් විශ්වවිද්‍යාලයේ ඇතිවෙච්ච සිද්ධිය පිළිබඳව අපි දන්නවා. අත් වශයෙන් මෙතෙන්දී මහාචාර්යතුමාගේ නිවසට පහර දීම සහ ඊළඟට එතන හිටියා මහාචාර්ය ආරියරත්න හේරත්මැතිතුමා, ඒ වගේම සිමෙන්ත් සංස්ථාවේ සභාපති ජගත් ධර්මප්‍රිය මැතිතුමා, ඒ වගේම ඉංජිනේරු නිශාන්ත ජයසූරි මැතිතුමා, මේ සියලු දෙනාටම අත් වශයෙන්ම මේ වෙලාවේ සිද්ධ වුණේ දරුණු පහර දීමක්. මම කියන්නේ අත් වශයෙන් මේක නියෝජ කතානායකතුමනි අපි කිසිසේත්ම මේ වගේ ප්‍රචණ්ඩ ක්‍රියාවලට කිසිත් තැනක අපි ඉඩක් සලසලා නැහැ අපේ කණ්ඩායමක් විදියට. ඒ නිසා අතුල සේනාරත්න කියලා කියන්නේ මේ රටේ ප්‍රාමාණික විද්වතෙක් මේ ඒ කියන්නේ භූගෝල විද්‍යාව සම්බන්ධයෙන්. අත් වශයෙන්ම මම ඉල්ලීමක් කරනවා ඔබතුමාට මානව හිමිකම් ඒකකයක් සෑම විශ්වවිද්‍යාලයකම ආරම්භ කරන්න පියවරක් ගන්න පුළුවන්ද? මොකද එහෙම නැත්තම් කාටවත් නීති රුඩින් කටයුතු කරන්න බෑ. නීතිය පාලනයක් ගේන්න නම් විශ්වවිද්‍යාල තුලත් මානව හිමිකම් ඒකකයක් ස්ථාපිත කරන්න කියන ඉල්ලීමක් මම ඔබතුමායි කරනවා.
හරි, බොහොම ස්තුතියි.
නියෝජ්‍ය කතානායකතුමනි මේ පිළිබඳව උදේ ඉඳන් අපි කතා කරා මන්ත්‍රීතුමා. මම හිතන්නේ මෙතන පක්ෂභේදයකින් තොරව සියලුම මන්ත්‍රීවරු අදහස් ප්‍රකාශ කරේ මේ ක්‍රියාකලාපයට විරුද්ධව මතවාදයක් ඉදගෙන මේක නීතිය තදින්ම ක්‍රියාත්මක කරන්න කියන කාරණාව. මම හිතන්නේ ඊයේ කැබිනට් මණ්ඩලයේ අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා අගමැතිතුමාගේ සහභාගිත්වයෙන් තිබු කැබිනට් මණ්ඩලයේදීත් මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා තිරණාල සම්බුතුමාට උපදෙස් දුන්නා මේකට නීතිය හරියාකාරව ක්‍රියා කරන්න කියලා. මේ වගේ වැඩ මෙව කරන්න පුළුවන් ත්‍රස්තවාදීන්ට විතර, මේ ශිෂ්‍යෝ කරනව එව නෙමෙයි. මේ නිසා මුළු ශිෂ්‍ය පරම්පරාවටම අගෞරවයක් වෙලා තියෙනවා. මේ යම් කිසි කණ්ඩායම තමන්ගේ දේශපාලන මතවාදය තමන්ගේ මතවාදයට කටයුතු කරන්නේ නැත්නම් ඒකට විරුද්ධ වෙන අයට කරන පහරදීම් ප්‍රමාණයක් දැන් සිද්ධ වෙමින් පවතිනවා. ඒ නිසා මේක හොඳට අවබෝධ කරගත්ත අපි දැක්කා මයි නමින්ද සිද්ධින් වලදී මහාචාර්යවරු ඇවිල්ලා ගෙවල් ගිනිතිය නෙවට උදව් කරා. හැබැයි නීතිය ක්‍රියාත්මක කරද්දී අනිත් මහාචාර්යවරුන් ඇවිල්ලා අප දෙන දවස්වල උන්ට සහයෝගය දැක්වුවා. වෛද්‍යවරු සදාචාරාත්මක නොවන ආකාරයට කටයුතු කරා. මේක ඉතාමත්ම නරක පැත්තට යන්නේ ගරු නියෝජ්‍ය කතාන. ඒ නිසා මෙව සම්බන්ධ ඔබතුමා කියනා වගේ ගරු ජනාධිපතිතුමාව දැනුවත් කළ ඔබතුමාගේ අදහසත් ඉදිරිපත් කරන කටයුතු කරා.
කොහොම ඉස්සතේ ගරු ඉසාක් ප්‍රශ්න අංක 45 ගරු ඉසාක් රහමාන් මහත්මයා වාරි මාර්ග අමාත්‍යමාගෙන් ඇසීමට
කතානායකතුමනි මම අහනවා කතානායකතුමනි.
ඕඩර් ප්ලීස් ගරු වසන්තයාපා බණ්ඩාර මහත්මයා මූලාසනයට.
ගරු මුලාසන උඩ මන්ත්‍රීතුමනි, මන්ත්‍රීතුමන්ගේ ප්‍රශ්නේ අයන්නේ ප්‍රශ්නයට පිළිතුර කලාවැව මගින් පෝෂණය වන මහවැලි එච් කලාපයේ මහා වැව් 6ක්, මධ්‍යම වැව් 10ක්, කුඩා වැව් 112ක් පිටා ඇති අතර සම්පූර්ණ වැව් සංඛ්‍යාව 128ක්. ආ යන්න ප්‍රශ්නයේ පළවෙනි කොටසට පිළිතුර වාරි සෞභාග්‍ය වැඩසටහන යටතේ වැව් 36ක ජලද ශාක ඉවත් කර ඇති අතර තවත් වැව් 32ක ජලද ශාක ඉවත් කිරීම සිදු කළ යුතුව තියෙනවා. දෙවෙනි කොටසට පිළිතුර ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් වාරි සෞභාග්‍ය වැඩසටහන යටතේ එච් කලාපයේ 20/20 වර්ෂයේ වැව් 3ක්, 20/21 වර්ෂයේ වැව් 37ක් සහ 20/22 වර්ෂයේ වැව් 21ක් ලෙස වැව් 61ක් විධිමත් පරිදි ප්‍රසංස්කරණය කිරීමේ කටයුත්ත සම්පූර්ණ කරලා තියෙනවා. තුන්වෙනි කොටසේ ප්‍රශ්නයට පිළිතුර එච් කලාපයේ පිහිටි වැව් 128 අතරින් වැව් 35ක් දීවර කටයුතු සඳහාද භාවිතා කරනු ලැබේ. මේ වැව් 35 අතරින් වැව් 7ක ජලජ ශාක ඉවත් කර ඇති අතර තවත් වැව් 8ක ජලජ ශාක ඉවත් කිරීම සිදු කළ යුතුව තියෙනවා. ඈ ප්‍රශ්නයට පිළිතුර ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් වාරි සෞභාග්‍ය වැඩසටහන යටතේ එච් කලාපයේ 20/20 වර්ෂයේ වැව් 3ක්, 20/21 වර්ෂයේ වැව් 37ක්, 20/22 වර්ෂයේ වැව් 21ක් ලෙස වැව් 61ක් ද විධිමත් පරිදි ප්‍රසංස්කරණය කිරීමේ කටයුතු සම්පූර්ණ කර තියෙනවා. තවද ඉදිරි වර්ෂය තුළදී ප්‍රතිපාදන ලැබෙන පරිදි ඉතිරි වැව්වල නඩත්තු සහ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඈ කොටසේ පිළිතුර අදාළ නොවේ.
ගරු එමතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය අනුරාධපුර දිස්ත්‍රික්කයේ නාච්ඡාදි වැව කියන්නේ එමතුමා මහසෙන් රජතුමා විසින් තමයි මේක ඉදි කරලා තියෙන්නේ. මේවා ඉදිකරන්න ප්‍රධානම හේතුව තමයි ඔබ දන්නවා අනුරාධපුර කියන්නේ රාජධානියක්. මේ රාජධානියේ ගංවතුර වලින් යට වෙනවා කියලා ඒක වළක්වීමක් වළක්වන්න තමයි නාච්ඡාදි වැව ක්‍රිස්තු පූර්ව වසර 277 දී මහසෙන් රජතුමා විසින් ඉදි කරලා තියෙනවා. හැබැයි එමතුමා ඉතාම බරපතල ප්‍රශ්නයක් තියෙනවා. මේ ගංවතුරු ඒ වෙලාවේදී ගංවතුරක් ඇති වුණේ නැහැ. හැබැයි විශාල වෙස්සක් වුණා. අමුදාව මාරි මාර්ග දෙපාර්තමේන්තුව බය වුණා මේ වැව කඩාගෙන යයි කියලා. ඒ වෙලාවේදී ගොඩ ඔරුවක් අයිනේ පොඩි වතුර යන්න පුළුවන් විදිහට කපා හරියා. ඒක දැන් විශාලම විදියට ගිහිල්ලා එලක් විදියට දැන් විශාල වෙලා තියෙනවා. මේ දෙපැත්තම ගෙවල් 100ක් වගේ තියෙනවා මෙතුමා. මම මීට පෙරත් කීප කතාවක් කතා කරුවා. හැබැයි හරි උත්තරයක් ලැබුණේ මේක ඔබ තුමාලා මේකට යම්කිසි සංවර්ධන කටයුතුවක් කෙරුවේ නැත්නම් වෙන්නේ ගෙව් 100ක් කඩාගෙන ගියොත් ඊටාම බරපතල වන්දියක් දෙන්න වෙනවා. මේ වෙලාවේදී අපි දන්නවා රටේ ආර්ථික ප්‍රශ්නයක් තියෙනවා, වන්දි ගෙවන්න බෑ. හැබැයි එමත්තුමා මම යෝජනාවත් කරනවා World Bank මේ වෙලාව අපේ රටට ආධාරයක් දෙනවා. මේක කෘෂිකර්ම වලට තමයි මුල්තන් දෙන්නේ. ඒක කෘෂිකර්ම වලට සම්බන්ධ වෙන නිසා ඔබතුමාලාට මම යෝජනාවක් කරනවා පෙතිබැම්මක්, එහෙම නැත්නම් බෝල්ඩර්ස් ඉදිරිපත් බෝල්ඩර්ස් හරි දාලා මේ නාච්‍යාදු ගම්මානේ ගලාගෙන යන වතුර වලින් තියෙන ප්‍රමාණය නවත්තා ගන්න පුළුවන් ඔබ දැන උත්තර මොනවද කියලා ඔබගේ අහනවා එමෙතුමනි.
ගරු මන්ත්‍රීතුමනි, ලෝක බැංකුව ආධාර යටතේ අපිට දිස්ත්‍රික්ක 7කට ප්‍රතිපාදන ලබන වසරේදී ලැබෙනවා. ඔබ මේ යෝජනා කරපු වැවේ සොරවුව මං හිතන්නේ වතුර උතුරනකොට කපලා ඇති. ඒක දැන් කාලයක් ගියන් පස්සේ දැන් කඩාගෙන ගිහිල්ලා. ඒක ප්‍රතිසංස්කරණ කටයුතු කරන්න පුළුවන්. මං අවධානය යොමු කරලා ඉටු කරලා දෙන්නම්.
දෙවැනි අතුරු ප්‍රශ්නය ඇමතුමා, අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෙකිරා වාසනේ පළුගස්සාව ප්‍රදේශයේ ලේකම් කාර්යාලයේ 595 කුඩා රඹාව තුලානේ සම්බන්ධයක් එමැතුමා. මෙහි ගොයිතං කරන ගම් ප්‍රදේශයක්. හබරණ වැවේ ඉඳලා පාත් වෙන වතුරු, ඒ වතුරු වලින් තමයි ගංගා වරා යනවා. ඒක වතුරු ෆම් කරලා තමයි අක්කර 150ක් මහ කන්නේ විතරයි වගා කරන එමැතුමා. මේ ගම්මාන අය ඇවිල්ලා මාත් එක්ක සාකච්ඡා කරුවාට පස්සේ මේකට බාධාවක් තියෙනවා. රේල්වේ ක්‍රොසින් එකක් යනවා. මේ වතුරු අවශ්‍ය ගොයි බිමට යන්න රේල්වේ ක්‍රොසින් එක පාවගලා තමයි යන්න ඕනයි. මේක රේල්වේ ක්‍රොසින් තියෙන නිසා වතුරු යන්නේ එමෙතුමා ආපහු ගංගාවට යනවා. අපත තමයි යන්නේ වතුර. ඒ නිසා රේල්වේ ඩිපාර්ට්මන්ට් එකත් එක්ක මම කතා කරපු වෙලාවේ එතුමාලා කිව්වා අපිට තහා මේක බරපතල ප්‍රශ්නයක් තියෙනවා. මේ යන වතුරු අපේ රේල්වේ පාරට හානියක් වෙනවා. වහින වෙලාවට මේක හොදාපාද යනවා. ඊට පස්සේ අපි ආපහු වීදම් කරලා හදනවා. ඒ නිසා වාරි මාර්ග අමාත්‍යංශයට අයිති එකක් මේක කතා කරලා නිවැරදි විසඳුමක් දෙන්න. අපි කැමැති රේල්වේ ට්‍රෙක් එක පහළ බෝක්කුවක් දාලා දෙන්න කැමැති. ඒ බෝක්කුවක් දමුත් එමෙතුමා වතුර ගොයි බිමට ගන්න පුළුවන්. ඒක යනවා. ඒකදී අක්කර දෙක මේ අක්කර 150 යහ යලයි මහයි කරන්න පුළුවන් එමෙතුමා. ඒ නිසා මේකට මහා වීදමක් යන්නේ, සාමාන්‍ය වීදමක් යනවා. රේල්වේ ඩිපාර්ට්මන්ට් එක කැමැති මේක බෝක්කුවක් දාන්න. ඒ නිසා ඔබගේ ඉල්ලීමක් කරන එමෙතුමා මේකට යන පොඩි මුදලක් යන්නේ. මේකත් ඔබ ඉදි කරලා දෙන්න ඕනේ කියලා ඔබගේ ඉල්ලීමක් කරන ඔබ දැන උත්තර මොනවාද එමෙතුමනි?
මේකට මං හිතන්නේ පාලමක් දාන්න වෙනවා. බෝක්කුවක් නෙමෙයි පාලමක් දාන්න කියලා. ඒකට ප්‍රතිපාදන සොයා ගැනීම තමයි බලන්නේ. නමුත් ඔබගේ යෝජනාවක් හැටියට ඔබ ඉදිරිපත් කරලා මට දෙන්න, අපි ඒක කරන්න උත්සාහයක් ගන්න පුළුවන් වෙයි කරන්න. මට ඒ තැනේ ගරු මන්තුමා නම කියන්න.
දෙකිරාව ආසනේ පළුගස්සාව ප්‍රදේශ ලේකම් කාර්යාලයේ 595 තුලානේ කුඩා රඹාව ගම්මානේ ග්‍රාම නිලධාරි තුලාන 595යි.
බව හරි හරි හරි
හරි
බොමස්
ස්තුතියි. ප්‍රශාංක 46 ගරු රෝහිණි කුමාරි විජයරත්න මැතිණිය ඔබතුමා ප්‍රශ්න.
මම අහනවා ගරු මුලසුනේ මන්ත්‍රීතුමනි.
අමතුමා
ගරු මුලාසන රුඩ මන්ත්‍රීතුමනි, මන්ත්‍රීතුමියගේ අයන්නේ පළවෙනි කොටසේට පිළිතුර වාරි මාර්ග දෙපාර්තමේන්තුව යටතේ දැනට හඳුනාගත් ගම්මාන 9ක් තියෙනවා. දෙවෙනි ප්‍රශ්නයට පිළිතුර ඒ ගම්මාන 9 ග්‍රාම නිලධාරී වසම් 90 අතිරහා පිටිය 15 වල හිඹිරියා කඩ බෝගහ වැව රඳුන්න සෝනුත්ත කරවගහ වැව නාගල වැව වැවල වැව අයන්නේ තුන්වෙනි කොටසට පිළිතුර අතිරහා පිටිය ගම වෙල යාය ව්‍යාපාරයට අවශ්‍ය ජලය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් එම ගම්මානයට ඍජු ජල සැපයුමක් නොමැත. මේ ගැටලුවට විසඳුම් ලෙස දඹයාය වැව ඉදිකිරීමට යෝජනා කරලා තියෙනවා. පහළ ඕවල කැඳගොල්ල යාය ව්‍යාපාරයට අවශ්‍ය ජලය ප්‍රමාණවත් නොවීම මෙම ගැටලුවට විසඳුම් ලෙස වගාලින්ද ඉදිකිරීමට යෝජනා කරලා තියෙනවා. හිමිලියාය කඩ වත්තේ ගෙදර වැව ව්‍යාපෘතිය වාරි මාර්ග දෙපාර්තමේන්තුව විසින් ඉදි කරනවා. බෝගහ වැව වාරි ජල එඟතාවයක් තියෙනවා. ලෝක බැංකු ව්‍යාපෘතියට දේශගුණික අවබලපෑම් අවම කිරීමේ බහුකාර්ය වැඩසටහන යටතේ
ඒ ව්‍යාපෘතියට ඇතුළත් කරලා තියෙනවා ලබන අවුරුද්දේ අපිට පුළුවන් ආරම්භ කරන්න. රඳුන්න සහ කරව්ගහ වැව මේ දෙකම ඇල මාර්ග අබලංග පවතිනවා. ඒ ඇල මාර්ගත් සකස් කිරීම සඳහා අපි ලෝක බැංකු ආධාර යටතේ ඇති ව්‍යාපෘතියට යොමු කරලා තියෙනවා. හත්වෙනි ගමේ සෝනුත්ත ඇල මාර්ගය අබලංග පවතිනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් 2023 වර්ෂය සඳහා ප්‍රතිපාදන යටතේ ප්‍රසංස්කරණය කිරීමට යෝජනා කරලා තියෙනවා. බලාපොරොත්තු වෙනවා කරන්න. නාගල වැව සහ වැවවල වැව මේ වැව් දෙක වර්ෂා ජලයෙන් පෝෂණය වන බැවින් වැවේ ජලධාරිතාව එක් කන්නයකට පමණක් සීමා වෙලා තියෙනවා. යලකන්නේ පෝෂක ප්‍රදේශවලට ලැබෙන වර්ෂාපතනය අනුව වගා කටයුතු සිදු කරනු ලබනවා. ජල ගැටළු විසඳීම සඳහා ප්‍රායෝගික නොවන අධික පිරිවැයක් යන බැවින් ඒ පිළිබඳව ඊළඟ විකල්පය යෑම සඳහා අධ්‍යයන කටයුතු කරමින් පවතිනවා. දඹගොල්ලෑ ග්‍රාම නිලධාරී වසමේ ගොඩිගමුව ගම්මානයේ ජල ගැටළු විසඳීමට වැවක් ඉදිකිරීම සඳහා යෝජනා වෙලා තියෙනවා කරනවා. ආ කොටසේ පිළිතුර ඉහත පිළිතුරට අනුව අදාළ නොවේ.
මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. අනික් කැමැතිවරු නැති වෙලා වෙලාවක උදේ ඉඳන් වාඩි වෙලා බලාගෙන සිටීම සම්බන්ධයෙන් මට පැහැදිලි කර ගැනීමක් කරන්න ඕනේ. අතුරු ප්‍රශ්නෙට කලින් ගොඩිගමුව වැව ගැන කියවුණා. ඒ ගැන ඔබතුමා කිව්වේ මොකද්ද කියලා මට පැහැදිලි කරගන්න පුළුවන්ද? අතුරු ප්‍රශ්නේ නෙවෙයි.
කීවෙනි දඹගොල්ල ග්‍රාම නිලධාරී වසමේ තියෙන ගොඩිගමුව ගම්මානයේ තියෙන ජල ගැටලුව විසඳීමට සඳහා වැවක් ඉදි කරන්න තමයි යෝජනා වෙලා තියෙන්නේ.
ගරු ඇමෙත්තුමා, ඔබතුමාට උත්තරය ලියලා දීපු අය ගැන මම කනගාටු වෙනවා. ගොඩිගමුව වැව හදලා තිබ්බ වැවක්, අය අමුතුවෙන් හදන්න තිබ්බ වැවක් නෙවෙයි. ඒකේ වැව් බැම්මේ යම්කිසි කටයුත්තක් තමයි ප්‍රතිසංස්කරණයක් කරන්න තිබුණේ. ඒක ඒවකට යහපාලන රජයේ කාලේ මට මතක හැටියට කෝටි 243ක් වගේ ඉලක්කමක් මතකයි වෙන් කරගෙන අපි ආරම්භ කරපු වැව, ඒ කියන්නේ හදලා තිබ්බ වැව. ඒක ඉස්සර මගේ පියා ලග්ගල මන්ත්‍රීවරයා හැටියට ඉන්නකොට හදපු වැවක්. එතකොට දැන් මේක අවුරුදු ගණනක් ගිහින් තියෙනවා. මේ දඹගොල්ලේ මිනිස්සුන්ට ඇමතුමා කණ්ඩ නැහැ. දැන් මේ වැව අවුරුදු ගණනක් හදනවානේ. එතන වෙන් කරපු මේ මුදල් වලට වෙච්ච දෙයක්ුත් නැහැ. ඒ නිසා මම ඔබතුමාට යෝජනා කරනවා මේක කඩිනම් කරන්න. ඒ වගේම හිඹිලියාකඩ වැව. හිඹිලියාකඩ වැවත් මගේ පියාගේ කාලේ හදපු වැවක්. ඒකේ මම එදා අයවැය මේ වැය ශීර්ෂයේදීත් මම මතක් කරා මිනිස්සු ඉල්ලුවේ ඇමතුමා අර වැවේ තියෙන රවුන් මඩ ටික අයින් කරලා දෙන්න කියලා. ඔබතුමා දන්නවද ගිහිල්ලා මොකද්ද කරලා තියෙන්නේ කියලා? රැළපනාව ගලවලා තියෙනවා. දැන් මේ කාලේ සාමාන්‍යයෙන් තද වර්ෂාවක් තියෙන ප්‍රදේශයක් එහෙ මේ සැරේ වර්ෂාව අඩු වුණාට ඒ වහින වර්ෂාව එහෙම වැටුණා නම් ගරු ඇමෙත්තුමනි එතනින් තමයි යන්නේ වත්තේ ගෙදර පැත්තට. අර ඔබතුමා කිව්ව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගිහිල්ලා ආරම්භ කරපු වත්තේ ගෙදර වැව. එතකොට එහෙම වුණා නම් ওই පාරත් නැති වෙලා යනවා. ඉතින් මෙන්න මෙහෙම තත්ත්වයක් වෙලා තියෙනවා. දැන් ඔබතුමා කිව්වම් ගම්මාන වසම් 9යි වතුර ප්‍රශ්නේ තියෙන්නේ කියලා. මං හිතනවා ඒත් පිළිතුර සාර්ථක පිළිතුරක් විදිහට මම දකින්නේ නැහැ. මං ඔබතුමාගෙන් අහන්නේ අන්න අර කිව්ව ගොඩිගමුව වැව. ඒ වගේම වත්තේ ගෙදර වැවත් දැන් වැඩ නතර වෙලා තියෙන්නේ. ඒ විතරකුත් නෙවෙයි හිඹලියාකඩ වැවේ ප්‍රශ්නේ. ඊළඟට අපිට තියෙන ලොකු ප්‍රශ්නයක් අපේ තියෙන දිස්ත්‍රික්කයේ තියෙන වතුර ටික ජලාශ ඔක්කොගෙන්ම ලංකාව පුරහට යනවා. අපි ඒකට තරහ නැහැ. දැන් එදා කෘෂිකර්ම සමාවෙන්න වාරිමාර්ග ඇමතුමා එක්ක වුණත් සංවාදයේ ගියේ මට තරහ නැහැ. ලංකාවේ ඕන කෙනෙකුට ඕන තැනක ඉඩමක් ගන්න අයිතිය තියෙනවා. ඉඩමක් දෙන්න අයිතියකුත් තියෙනවා. හැබැයි අපි ප්‍රමුඛතාවයේ දෙන්න ඕනේ මොනවටද කියන එක පිළිබඳව අපි ටිකක් මානුෂීය වෙන්න ඕනේ. ඒක විතරමයි එතන තියෙන ගැටලුව. ඒ නිසා මම ඔබතුමාගෙන් අහනවා දැන් වයඹ ඇලේ වතුර ටික ගෙනියනවා. එල්ලංගා පද්ධතියේ වැව් 32ක් වතුර නැතුව තියෙනවා. ඔබතුමා කිව්ව එක කන්නයක් විතර වගා කරන වැව්. එතකොට ඔය නාලන්දෙන් වතුර ටික දාගත්තොත් වැව් 32ට ලෙන දොරට යනකම් ගලේ නාවුල ගලේවැල සහ දඹුල්ල කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ 3ක වැව් 32ක් මිනිසුන්ට වතුර පුරවලා දෙන්න පුළුවන් අර වයඹ ඇලෙන් පොඩි වතුර ප්‍රමාණයක් දුන්නොත් මම ඔබතුමාගෙන් අහන්නේ මම ওই කාරණා කීපයක් කිව්වා එකක් ගොඩිගමුව වැව වත්තේ ගෙදර වැව හිඹලියාකඩ වැව සහ වයඹ ඇල යටතේ අර වැව් 32ට ලබා දීලා කටයුතු කරන්නට මේ අයවැයෙන් ඔබතුමාලට හැකියාවක් තියෙනවද
ගරු මන්ත්‍රීතුමිය අපි මං හිතන්නේ 2017 හෝ 2018 වර්ෂයේදී ක්ලයිමට් ස්මාර්ට් දේශගුණික විපර්යාසයන් පිළිබඳව අරමුදලෙන් ප්‍රතිපාදන ලැබිලා ඒවා ණය නෙමෙයි ආධාර ලෙස ලැබිලා අපි සීලුම එල්ලංගා පද්ධතියින් ප්‍රතිසංස්කරණ කරන්න කටයුතු කරන්න ආරම්භ කරලා තියෙනවා ඒ කටයුතු ඒ ආකාරයෙන්ම සිදුවෙමින් පවතිනවා අපි ඉල්ලීමක් කරලා තියෙනවා ලබන වර්ෂයේදීත් ඒ හා සමානවම රටේ තියෙන විශේෂයෙන්ම එල්ලංගා පද්ධති දැනට ක්‍රියාත්මක වෙන ක්‍රියාත්මක කර ප්‍රතිසංස්කරණ කටයුතු කරලා ක්‍රියාත්මක කරන්න පුළුවන් ඒවා ප්‍රතිසංස්කරණය කරන්න ප්‍රතිපාදන ලබා දෙන්න කියලා ඒ අනුව අපිට ඉදිරියේදී කරන්න පුළුවන් වෙයි ලබන වසරේදී අනිවාර්යෙන් කරන්න පුළුවන් වෙයි ඊට අමතරව මම කලින් අපේ ගරු මන්තුමා අහපු ප්‍රශ්නෙට පිළිතුරු ලබා දෙනකොට දේශගුණික අවබලපෑම් අවම කිරීමේ බහුවදියර වැඩසටහන යටතේත් අපි ප්‍රතිපාදන ලැබිලා තියෙනවා ඉතින් මේ භාගෙට කරලා නැතර වුණ ආණ්ඩුව මොකෙන්ද පටන් ගත්තේ කියන එක අපිට ගැටලුවක් නැහැ මොකද වාරි මාර්ග දෙපාර්තමේන්තුවට රටේ සමස්තයක් හැටියට විශාල හොඳ ඉතාමත් හොඳ සැලැස්මක් තියෙනවා සියලුම වැව් පද්ධතීන් සහ වෙන වෙනම තියෙන වැව් ප්‍රතිසංස්කරණ කටයුතු කරන්න ඒකට කුඩා ප්‍රමාණයේ තියෙන වැව් ප්‍රතිසංස්කරණය කඩිනම් කරන්න තමයි අපි වාරි සෞභාග්‍ය වැඩසටහනත් ආරම්භ කරේ ඉතින් ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා මේ ලබන වසරේදී බලාපොරොත්තු වෙනවා මේවා අය නතර කරලා තියෙන විශේෂයෙන්ම නතර කරලා අතරමඟ නතර කරලා තියෙන වැව් වල ප්‍රතිසංස්කරණ කටයුතු ඉදිරියට කරගෙන යන්න.
ඔව් එමෙතුමා මොකද දැන් දඹගොල්ල ගත්තොතින් එහෙම ඒ මිනිස්සු දැන් කන්න හතරක් පහකට වැඩිය කරගන්න බෑ ඒගොල්ලන් කන්න නැහැ. එතකොට කුලී වැඩකටවත් යන්න මේ කාලේ තියෙන ආර්ථිකයත් එක්ක ගැටලුවක් තියෙනවා කුලී වැඩ කරන අයටත්. ඒ නිසා මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා ඒ අයට ජීවත් වීම සඳහා යම්කිසි සහනාධාරයක් ලබා දීමේ වැඩපිළිවෙලක් ගැන සොයා බලන්න. මොකද හිඹිලියාකඩටත් ওই தත්වෙම වෙනවා. මොකද ඒ යටතේත් දැන් වගා කරගන්න බැරිකමක් එනවා. ඒ නිසා මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා විශේෂ අවසරයක් ඇතුව හරි වයඹ ඇලෙන් වතුර ටිකක් දාලා දෙන්න අර එල්ලංගා පද්ධතියේ වැව් 32ට එහෙම වුණොත් මේ ඛණ්ඩ නැති කාලේ මිනිස්සු වගා කරගෙන කාවි. ඊළඟ කාරණාව ගරු ඇමෙත්තුමනි මට මේක ලිපියකින් එවලා තියෙනවා. ඒක ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ මොරවැව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පැණිකැටියාව ග්‍රාම නිලධාරි වසමට අයත්. ඇතා බැඳි වැවට සම්බන්ධ ගොවි සංවිධාන දෙකක් මගින් තමයි එවලා තියෙන්නේ. වැව්ගම් පුබුදුව යටතේ ප්‍රතිසංස්කරණය කරපු ඇතා බැඳි වැවේ ඉදිකිරීම් කටයුතුවල ප්‍රමිතිය හා මුදල් ගෙවීම් වල ඇති අක්‍රමිකතාවය සම්බන්ධයෙන් යම්කිසි පරීක්ෂණයක් විගණනයක් කරන්න කියලා එවලා තියෙනවා. හැබැයි ඇමතිතුමනි මෙතන තියෙන ප්‍රශ්නය දැන් මේකේ විත්තිකාරයයි නඩුකාරයයි දෙන්නම එක්කෙනා. එතකොට දැන් 2021 අගෝස්තු මාසයේ වෙච්ච සිද්ධියක් සම්බන්ධයෙන් තියෙන ගෙවීම් කරලා තියෙනවා. හැබැයි වැවේ වැඩ 150ක්වත් සිද්ධ වෙලා නැහැ. මට දැන් සැකයක් තියෙනවා හිඹලියාකඩටත් ඒකම වෙලාද කියලත්. මට සැකයක් තියෙනවා ගොඩිගමුව වැවටත් ඒකම වෙලාද කියලත්. ඒ නිසා මම ඔබතුමාගෙන් අහනවා දැන් මේ කියන හැටියට වාරි මාර්ග අමාත්‍යාංශයේ පවතින වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියේ අධ්‍යක්ෂක වෙන්නේ චන්දන එදිරිසූරිය කියන මහත්මිය. ඊළඟට ඒක විගණනය කරන්නෙත් ඒ මහත්යාමයි. එතකොට මුදල් ගෙවපු මහත්යා ගැනම ඒ මහත්යාම කොහොමද විගණනය කරගන්නේ කියන එක පිළිබඳ ගැටලුවක් තියෙනවා. ඔබතුමාගෙන් මම අහන්නේ මේ විගණනය සම්බන්ධයෙන් මේ අධ්‍යක්ෂකවරයා එතනින් ඉවත් කරලා විගණනය කරනවද නැත්නම් ඔබතුමා ඒ සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ගය කුමක්ද?
ගරු මුලාසනට මන්තුමනි මන්ත්‍රීතුමියගේ ගැටලුව මෙතන විතරක් නෙමේ තවත් තැන් කිහිපයකින් අපිට ආරංචි වුණා. විශේෂයෙන්ම වැග්ගම් පුබුදුව ව්‍යාපෘතිය දේශපාලන අධිකාරිය සහ අනිකුත් සහසම්බන්ධ වෙන රේකිය ආයතනවත් දැනුවත් වෙලා තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා අපි විශේෂයෙන් ඉල්ලීමක් කරාත් සියලුම දේශපාලන අධිකාරිය සහ අනිකුත් සම්බන්ධ වෙන සියලුම ආයතන දැනුවත් කිරීම සඳහා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට මේ පිළිබඳව අධ්‍යයනයක් කරන්න යවන්න කියලා පැහැදිලි කිරීමක් කරන්න කියලා. ඉතින් ඔබතුමිය මේ කරන පැමිණිල්ල පිළිබඳව වහාම ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පිහිටවලා පරීක්ෂණයක් කරන්න අපි කටයුතු කරන්නම්.
ඔව් ගරු මන්ත්‍රීතුමනි,
එතුමා මම අහන්නේ දැන් එකම පුද්ගලයෙක් මම මේ ලියුමේ පිටපතක් ඔබතුමාට ලැබෙන සලස්සන්නම්, මේ එකම වරද කරපු මනුස්සයාම ඒක විගණනය කරන්නට යෙදලා තියෙන එක ඒක දූෂිත ක්‍රියාවලියක්නේ. එතකොට එයා ලව්වම ඒක කරගන්න හදන එක. එතකොට මෙන්න මේ තාක්ෂණික විගණනය කරනවා නම් අනිවාර්යයෙන්ම එයා එක්කෝ එතනින් සාමාන්‍යයෙන් මොකද මේ අර ඔව් එයාව අයින් කරන්න ඕනේ. ඒක තමයි තියෙන ක්‍රියාපටිපාටිය ආයතන සංග්‍රහයේ. එතකොට එහෙම නැත්තම් අයින් කරන්න ඕනේ. මං අහන්නේ ඔබතුමා එහෙම කරනවද?
එහෙම කරන්න පුළුවන්. එහෙම කරන්න පුළුවන්. එහෙම අවශ්‍ය කටයුතු සිදු කරන්න.